කරුණාලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා එමෙතුමා ඔබතුමාගේ අවස්ථාව.
මූලාසුරුන්ගේ ගරු මන්ත්‍රීතුමිනි, අද විශේෂයෙන්ම මට විශේෂ දවසක්. මොකද ජෝසප් මයිකල් පෙරා හිටපු අමාත්‍යවරයෙක්
හිටපු කතානායක ගරු හර්ෂණ රාජපරණ මන්ත්‍රීතුමා මූලාසනේ ගන්නවා.
අද මට විශේෂ දවසක්. මොකද මගේ ගමේ ඉපදිච්ච, එහෙම නැත්නම් මගේ ගමේ මුල ඉඳලම ජීවත් වෙච්ච පවුලකින් පැවති ජෝසප් මයිකල් පෙරා මැතිතුමාගේ ඒ අද අපි මේ ශෝක ප්‍රකාශ කරන වෙලේ කතාවක් කරන්න ලැබීම ගැන මම ඇත්තටම මට භාග්‍යයක් කොට සලකනවා. මොකද මම එතුමා ගැන මුල් කාලේ මට විශේෂයෙන් මතකයක් නැහැ. මොකද මම ඒ අවස්ථාවේ එතුමා ඒ පාර්ලිමේන්තු දිවියටෙදී, එහෙම නැත්නම් දේශපාලනය කරද්දී මම ඉතාමත් පොඩි කුඩා දරුවෙක්. නමුත් මම ඉතිහාසය ගැන එතුමාගේ දන්නවා. මොකද මගේ තාත්තගේ කාලේ ඉඳලා තාත්තගේ සමවයසේ මිතුරෙක් විදිහට එතුමා ගැන මම මගේ තාත්තයන් අහගෙන තියෙනවා, විස්තර දන්නවා. නිසා මම පළවෙනියෙන් එතුමා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේදී කතා කරපු මංගල කතාවේදී මට තේරුණා, බැලුවම දිහා තේරෙනවා ඒ එවෙලේ අර මේ සභාවේ ගොඩ දෙනෙක් කතා කරපු එක්සත් ජාතික පක්ෂය 1977 වෙද්දී හොයපු අලුත් නායකයෝ ගැන බලාපොරොත්තු තියාගෙන හොයපු නායකයෙක් ඉස්සෙල්ලා 76 මැතිවරණ ඉදිරිපත් කළා කොයි වගේ ප්‍රායෝගිකව අත්හදා බැලීමක් කරුවද කියන එක එතුමගේ පළවෙනි කතාවෙන් තේරෙනවා. මොකද මමත් මේ මෙතුමා එදා ඒ කතා කරලා තියෙන්නේ ජායල කොළඹ ඒ ප්‍රධාන කොළඹ මීගොම් ප්‍රධාන පාරේ පළල් කරද්දී විශාල ඒ දෙපැත්තේ ජනතාවල විශාල අසාධාරණයක්, එහෙම නැත්නම් විශාල ඉඩම් ප්‍රමාණයක් එක පාර එයාගේ ගෙවල් දොරවල් නැති වෙලා ඒ පාර පළල් කරලා විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගත්තා. මමත් ප්‍රධාන පාරේ ජීවත් වෙච්ච පුජ්‍යලෙක් නිසා අපේ පරණ මහගෙවලුත් 50%ක් කැඩිලා තමයි ඒ පාර සඳහා අවස්ථාව ලබා දුන්නේ. එතුමා කොච්චර ප්‍රායෝගික පුජ්‍යලයේද කියලා කියනවනම් සාමාන්‍ය අපි පාර්ලිමේන්තු ලාපම තමන්ගේ මංගල කතාවේ අපි මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් එදාම කතා කරන්නේ නැහැ. නමුත් එතුමා කියනවා මම දීර්ඝ කතාවක් කරන්නේ නැහැ, මම ඉතාමත් කෙටි කතාවක් කරන්න, හැබැයි කෙටි කතාවත් මගේ ප්‍රදේශයේ ජනතාවට වෙච්ච අසාධාරණයක් ගැන කියලා එතුමා තමන්ගේ කතාව මංගල කතාව ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පටන් ගන්නලා ආරම්භ කරනවා. මං හිතන්නේ එතුමා ඊට පස්සේ අපේ ප්‍රදේශවල විශේෂයෙන්ම ජායල, වත්තල, මීගමු, කටාන වගේ ප්‍රදේශවල විශාල සංවර්ධන කටයුතු වල විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම මට මතකයි අපේ ගමේ ඒ කාලේ විශාල රැකියා අරබුදයක්, එහෙම නැත්නම් රැකියා රජයේ රැකියාවලට යාමට ගොඩදෙනුට අවස්ථාව ලැබුණේ නැහැ. ජෝසප් මයිකල් මන්ත්‍රීතුමා ඇමතිතුමා තමයි ඒ අයට රැකියා ලබා දෙන්න පළවෙනිම වැඩ කරපු ඇමතිවරයා. මට මතකයි කම්කරු දෙපාර්තමේන්තුව ධීවර අමාත්‍යංශයේ ආශ්‍රිත රැකියාවලට විශාල රැකියා ප්‍රමාණයක් රජයේ රැකියා ලබා දෙන්න එතුමා කටයුතු කළා. ඒ කාලේ වෙද්දී අන්තිමේට ලංගම බස් පුරවලා ඒ ප්‍රදේශවලින් කොළඹට උදේට එනවා, හවසට එයා හවසට ගෙනල්ලා බස් කරනවා. එච්චර ප්‍රමාණයක් එතුමා ඒ ප්‍රදේශවල ජනතාවට රැකියා නැති අයට අවස්ථාව ලබා දුන්නා. එක දවසක් මම සත්වස සභාපතිවරයා වශයෙන් අවුරුදු 12ක් රැකියා මේ සභාපතිවරයා වශයෙන් ඉඳි මම නිලධාරියෙක් වශයෙන් මේ පාර්ලිමේන්තුවේ කාරක සභාවකට ඇවිල්ලා ඇද්දි මට එතුමා හම්බුණා. එතුමා මා ළඟට ඇවිල්ලා කතා කරලා කිව්වා, ඔබතුමා හරි ලොකු සේවයක් මට කරනවා. මං කිව්වා ඇයි එහෙම කියන්නේ ඔබතුමා කිව්වම, ඔබතුමා රැකියා දෙන්නෙම මගේ එක්සත් ජාතික පක්ෂයේ අයට තමයි දෙන්නේ කියලා කිව්වා. මං කිව්වා මම එහෙම බලන්නේ නැහැ, මම බලන්නේ ගමේ ඉන්න අයට වැඩි අවස්ථාවක් දෙන්න මම බලනවා. එතකොට ඔබතුමාගේද මගේද කියලා බැලෙන්නේ නැහැ, ඒ නිසා මං දෙනවා කියලා. එතකොට එතුමා ළඟට ඇවිල්ලා මට කිව්වා එහෙම තමයි කරන්න ඕන, මං කෙරුවා වගේම ඔබතුමාත් ගමේ අයට සලකන්න කියන එක කිව්වා. නිසා මම හිතන්නේ එතුමා ඒ විශාල ගමට, එහෙම නැත්නම් තමන්ගේ ප්‍රදේශයට ආදරය කරපු, එහෙම නැත්නම් ආදරය දක්වපු නායකයෙක් කියන එක අපි සියලු දෙනාම ඒ ප්‍රදේශවල ජනතාව දන්නවා. ඒ වගේම එතුමා මං හිතන්නේ අපේ ප්‍රදේශයේ විශාල ආඩම්බරයක් ගෙන දුන් පුජ්‍යලෙක්. මොකද මේ රටේ පාර්ලිමේන්තුවේ කතානායක ධුරයක් වෙනකම්ම අපේ ප්‍රදේශයේ නායකයෙක් කියන ගැන අපිට ඒ කාලේ විශාල ආඩම්බරයක් තිබ්බා. අපි ඒ ප්‍රදේශයෙන් අපි හිතුවේ ඊටත් වැඩි එතුමාට යන්න අවස්ථාවක් ලැබෙයි, කතානායකකමෙන් නැවතිනෙකුත් නැහැයි කියන එක තමයි ඒ කාලේ රටේ අපේ ප්‍රදේශයේ ජනතාව හැමතිස්සෙම බලන් හිටියේ. නමුත් කතානායකකම කියන්නේ මේ රටේ තුන්වෙනි පුරවැසි භාවයට එනකම්ම එතුමා අපේ ප්‍රදේශයේ නියෝජනය කරලා මේ පාර්ලිමේන්තුවට ආවා. එනිසා මම විශේෂයෙන්ම අද අපි තවත් දෙයක් කියන්න ඕනේ, එතුමා විශාල දැක්මක් තිබ්බ නායකයෙක්. මොකද එතුමා ප්‍රායෝගික නායකයෙක් වුණ ගමන්ම ඈත පේනවා එතුමාට. කවදාකවත් එතුමා තමන්ගේ වැරද්ද ගන්න වැඩ කරන පුද්ගලයෙක් නෙමෙයි. විශේෂයෙන්ම තමන්ගේ වැඩ කරලා පුරුද්ද ඇතුව කරන වැඩේ ඉතාමත් පිළිවෙලට කරලා ඒක අවසන් වෙනකන් කරපු නායකයෙක්. විශේෂයෙන්ම අපේ ජායල ප්‍රදේශයේ සංවර්ධනය කරද්දී 1977 පස්සේ අදටත් විශාල ප්‍රමාණයක් වැඩ කරපු දේවල් දැක්කම ජෝසෙෆ් මයිකල් පෙරේරා හිටපු ඇමතිවරයා විශාල වැඩ කොටසක් ජායල ප්‍රදේශයට කරලා තියෙනවා. මම ඒක දකින ගමන්ම ඒ වගේම අලුතෙන් ජායල ප්‍රදේශය නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇමතිවරයෙක් වශයෙන් මටත් විශාල ආඩම්බරයක් තියෙන එතුමා ඒ ගෙනිච්ච වැඩපිළිවෙළක් ගෙනියද්දී අපිටත් පුළුවන් නම් ඒවා තවත් ඒ ප්‍රදේශයේ ජනතාවට තවත් ඒ දේ ඉදිරියට කරගන්න අපිට හැකියාව ලැබෙනවා. පක්ෂ කෙසේ වෙතත් පක්ෂ පාට කෙසේ වෙතත් එතුමාට වගේම අපිටත් හැකියාව තියෙනවා සියලු දෙනාටම එක සමානව සලකලා යවස්ස කටයුතු කරන්න. මම අවසාන වශයෙන් එතුමා ගැන එතුමා කතානායකවරයා වශයෙන් පත්වල එතුමා කරපු කතාවේ එක කොටසක් හැන්සඩ් එකේ කොටසක් මම කියවන්නම්. මොකද එතුමා කොච්චර දක්ෂ නායකයෙක්ද ඈත දකින්න නායකයෙක්ද කියන එක කියන්න මම පොඩ්ඩක් කියවන්න. අද රටට කොච්චර මේක ගැළපෙනවද කියන එක තමුන්නාසර තිරේ. නිදහස ලැබුදා සිට අපි ආගමන මගේ විවිධ වෙනස්කම් තිබුණු බව තමුන්නාසර දන්නවා. අපේ මේ රත්තරන් රට දියුණු කරන්න බාධාවන් රාශියක් තිබුණා. අපි පන්ති අනුව වෙන් වී සිටියා. අපි කුල අනුව වෙන් වී සිටියා. අපි ආගම් අනුව වෙන් වී සිටියා. අපි දේශපාලන පක්ෂ අනුව වෙන් වී සිටියා. විටින් විට මේ තත්ත්වයෙන් ජනතාවට එනකොටා ගන්නත් තත්ත්වයට පත් වුණා. මිනී මරා ගන්නත් තත්ත්වයට පත් වුණා. අද අපට මතු පරම්පරාවට දායාද කරන්නට උතුම් දෙයක් තියෙනවා. ඒ තමයි අපේ සමගිය. මේ සමගිය ඇති කරන්න රනිල් වික්‍රමසිංහ ගරු අග්‍රාමාත්‍යතුමා දරන උත්සාහ දරන බව මා විශ්වාස කරනවා. එතුමා මේ රටේ සියලු දෙනාටම දෑත් දුක් කරමින් දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව එකට එකතු වී මේ රත්තරන් රට හැම දිනාගේම මාතෘභූමියයි කියා පිළිගන්න පුළුවන් තත්ත්වයකට ආත්ම ගරුත්වයක් ඇතුව දෙපැයින් නැගී සිටින අභිමානවත් ගෞරවයක් යුතුව මේ මගේ මාතෘභූමියයි කියා ගන්න පුළුවන් තත්ත්වයකට මේ රටේ හැම පුරවැසියෙකුටම අවස්ථාව ලබා දෙන්නට දරන උත්සාහය මෙම් පාර්ලිමේන්තුව තුළ පංගුකාරයෙක් වන්නට කොටස්කාරයෙකු වන්නට මට ලැබුණු භාග්‍යයක් ලෙස මා ඉතාගේ කොට දක්වනවා. අද එතුමා මේ පංගුකාරයෙක් වෙන්න එතුමා එදා හැකියාවක් නැති වුණත් අද මේ ප්‍රදේශයේ ඒ ප්‍රදේශයෙන්ම මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙලා එතුමා දැක්කපු ඒ දර්ශනේ පංගුකාරයෙක් වෙන්න අද මට අවස්ථාව ලැබිලා තියෙනවා. එනිසා එච්චර ඈත දර්ශනයක් තිබ්බ පුජ්‍යලයෙක් ඒ දර්ශනේ ඉස්සරහට යන වෙලාවට ඒක අරයි යන්න තව පුජ්‍යලයේ ප්‍රදේශයෙන් ඇවිල්ලා ඒ සහයෝගය මේ රටේ ජනාධිපතිතුමාට ලබා දෙන්න හැකියාව ලැබීම පිළිබඳ අර ජෝසෙෆ් මයිකල් හිටපු කතානායකතුමා එහෙම නැත්නම් අපේ ප්‍රදේශයෙන් බිහි වෙච්ච විශිෂ්ට ගණයේ නායකයා වෙනුවෙන් ඒ කටයුතු කරන්න අපිට ශක්තිය ලැබීම ගැන මම අදම සන්තෝෂ වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශයේ මගේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළු ජායල ප්‍රදේශයේ ඇතුළු සියලුම මේ රටේ ජනතාව වෙනුවෙන් මම මගේ ස්තුතිය රටේ හිටපු ජෝසෙෆ් මයිකල් පෙරේරා කතානායකතුමාට මම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒතුමා ඒ ගරු මතයට ඒ වගේම එතුමාට මොක්ෂුව පතනවා. අපේ ආගමේ අනුව එතුමාට ඒ ඉදිරි කාලයේ මොක්ෂුව පතනවා. මගේ සියලු දෙනාටම ස්තුතියි.
දයාසිරි ජයසිරි මැතිතුමනි,
ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේ අපේ මේ පාර්ලිමේන්තුවේ අඛණ්ඩව අවුරුදු 38කට වැඩි කාලයක් සේවය කරපු ඉතාම ජ්‍යෙෂ්ඨ නායකයෙක් පිළිබඳව කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම ஜோசப் மைக்கேல் பேர்ல மத்துமா இதா விசேஷம் குடல்ல துடல்ல கிருஷ்ணராஜ வித்யாலயம் அத்தியாபனே ஹதார்லா எதனின் பசு தண்டுகம ஏ காலத்திபுண ஏ பிராதி சபாவன் அத்தங்கம் சபாவேன் தேசபாலன் பெமில்ல விசேஷம் ஜாயல நகர சபாவை மந்திரி வரை விதியா நகராதிபதி வரை விதியா கட்டுவது கரலா பாரிஸ்பேரம் எத்துமத்திக்க தேசபாலனை கரலா எதுமாகே இதாம லங்க தேசபாலன சகை விதியட் எதிரின் பாசி லங்காவே பலவினி நேஷனல் ஸ்டேட் அசெம்பிளி எதுமாட்ட என்ன லபுனா எக்தாசமசிய ஹத்த ஹய ஹத்தரினி மாசு விஸ்துமினிதா இதா திபுன ஏ அத்துரு மதிவாரனை ஜாயகிரகணே கரல ஏவாகேம இதனின் பாசி பலவினி பார்லிமேந்து விதிட அப்படி சலகன மே ஜாயவாதனபுர பார்லிமேந்து பலவினி சசி சசிகரா எதுமாட்ட என்ன லபுனா எக்தாசமசிய ஹத்த ஆட்டி எதுமாட்ட மந்திரி வரை விதியட் எதனின் பாசி விசேஷம் எதுமா ஏ ஹத்த ஹத்த மதிவாரனை ஜாயகிரகணே கரலாவாயின் பாசி கம்கரு நியோஜ்ய மதிவரை விதியட் பத்துனா எதனின் பாசி கம்கருவா சமாஜ சேவா அமாத்தியரை விதியட் பத்துனா ஏவாகேம பிரேமதாச ஜனாதிபதி காலவக்குவானுவே தீவரஹா ஜலசம்பத் அமைச்சரவை விதிட்டு விஷால சேவையாக மேல் அட்ட கரப்பு நாயக்கே ஏவாகேம விஜயதுங்க அமாத்துமாக காலவக்குவானுவே ராஜ வியாபாரஹா ஜனதாகரண அமைச்சரவை விதிட்டு ஜனதாகரண வடப்பில்ல இதிரேட்ட கினியாண்டு விஷால கபையுமாக சக்தியாக கரப்பு நாயக்கே கிதிட்டு மம இத்துமாவ போம கௌரவம் சீபாத் கரணும் விசேஷம் எதிரின் பசி எதுமா திதாஸ் இக்கே கதாநாயக உரையை விதிட்டு பத்துனா தாஹத்தினி கதாநாயக உரையை விதியட்ட மே பார்லிமேந்து வடகடுது கரா ஏ காலவக்குவானுமே பார்லிமேந்து இதாம சக்திமத் சானக் பாட பத்கரன் கடுது கலா விதரக் நிமை எதுமா ஏ கிரியாவலிய தூல விஷால வடகொடசா பார்லிமேந்து கிரியாத்மக் கரா வகிம இதாம நிவரதி தீந்து கத்த கதாநாயக உரையை விதியட்ட எதுமாட்ட எதுமாவ அந்துண்ணான புலுவா ஏ வகையும் விசேஷம் மட்ட எதுமா ஹமுவென்னே இதா தாஸ் ஹத்தரே பார்லிமேந்து ராயம் பசி எதுமா ஏ காலவக்குவானுவே அப்பே விபக்ஷே பிரதான சம்விதாயக உரைய விதிட்டு வடகர காலவக்குவானு பார்த்துக்கு இதாம லங்கிங் எதுமா கால கடுது கரா எதுமா அவசான் பார்லிமேந்து கூட தப்பித்துக்க எதுமா இக்கட வட கடுது கரா விசேஷம் மங்கியான கமதி மே பார்லிமேந்துவே இன்னும் அத்தகீம் பவுல நாயக்கோ அங்க உதாரணத்தோ அப்பே காமி லொக்கிய மெத்து மகிழ்ந்து மடக்கி அனுப்புலாம் ஓனம அமாத்தியான்சக திபின காரண அக்பிலி பாந்து ஓனம பரிபாலன சேஷ்டே திபின காரண அக்பிலி பாந்து இத்தாம ஹொந்திங் அத்தகீம் தீன நாயக்கிக் தமாய் ஜோசப் மைக்கேல் பெர்ர மெத்துமை ஓகே தமாய் காமி லொக்கிய மெத்துமாத் மடிகா இத்துமா மட மதக்கூனே முத இத்தாம பிராயோகிக்க கிசியாம் பிரச்சனையாக கேன ராஜ்ய நிலதாரிங்கியால கதாகரண கூட ஒவுண்ட உபதேசம் என்ன புலாம் இத்தாம சக்திமத் ஹெக்கியாவுக்கு யுக்த கினே ஏ பரிணத பாவே என்ன இகினிமரத் வடா ஓகே திபின தேசபாலன பரிணத பாவே தூலாய் ஏ வகையும் விசேஷம் மங்கியாண்டு ஓனே எதுமா கிசி தவசக பக்ஷ மாறு கருப்பு கினேக் நிவே தேங்க அப்பே சமாரா இன்னோமே ஆண்டுவே அப்பே ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷ கீக்கிய ஹிட்டியாட அத்தடம ஹெமதிகமாக கண்டு ஓனவுனாம ஓன தனகட பினுங்கான கட்டி தேயாய ஹிதானி இன்ன யாய ஜேஷ்ட அய மே அப்பி நத்தம் கௌரவ விஷயம் கபட தம்மாய் கேள மோக்கரி ஹேட்டுவாக் கீகிய கீல அமதிகாங்க அரகின ஏ வகையும் ஹுரங்கரண்டு வடகரண ஆயத்தமாய் ஏயிங் நமுத் ஜோசப் மைக்கேல் பெற்ற மத்துமா கிசி தவசக தமங்கி பக்ஷேங் அனிப்பக் பத்திர கீல அமதிகாங்க கத்தே நதி நாயகி கிதிர மகித்துமா பூம கௌரவம் சீபாத் கரணும் முகது ஹேத்து அது எக்கேக பக்ஷவல ஜேஷ்டியோ கியாகான ஆய கீல பக்ஷே தீந்துவல்ட பிடிங்கி இல்ல அமதிகாங்க அரகின ரடத் ஜாதிய காபாசினிய கிரமின் அனைக் கட்டியிட மடகானே தான் ஏகொள்ளு கரான் தேனிசா மங்கிதான் ஏக ஹொந்திங் அவபோத கரகத்த நாயக்கி கிதிர ஜோசப் மைக்கேல் பெற்ற மத்துமாட்ட அப்பே கௌரவ மம் பிள்ளையமான கமதி ஏவாகேம இதுமா விபக்ஷே விபக்ஷ பிரதான சம்விதாயக கிதிர வடை கரண காலவக்குவானோ தூல மட கொடக் சக்தி அக்குணா முகது ஹேத்துவ அப்பி ஏ காலே அலுத் சாமாஜிக விதியட் மங்க இதுமாத்திக்க கீல இந்தகின சமார காரணா பிள்ளிபாந்து இதுமாட்ட உதேட்ட மென்ன மே காரணை கதா கரண்ட அது மென்ன மே காரணை கண்டு கீலா எதுமா மட்ட இகன்வாய் கிவோத் மங்க அத்தரம நிவரதி முகது ஏ கௌரவே மட்ட இதுமாட ஹமதாம தீனோ இதுமாவ ஹமுன ஹம விட மங்க ஏ காரணை இதுமாட்ட பிரகாச கல்ல திபென் எனிசா மங்கிதான்னே ஜாயலட விதரக் நிமை මේ ගම්පා දිස්ත්‍රික්කේ විශාල සේවයක් කරපු ඒ වගේම රටට විශාල සේවයක් කරපු ඉතාම දක්ෂ නායකයෙක් විදිහට මම එතුමාව ආපහු නැවතත් මතක් කරමි විශේෂයෙන්ම එතුමා කරපු ක්‍රියාකාරකම් තුළ එතුමා මේ පාර්ලිමේන්තුවටත් දුන්න ශක්තිය ආපහු නැවතත් මතක් කරනවා ඒ වගේම එතුමාගේ ආදරණීය පුත්‍රත්වයේ අපේ පලාහිතු පළාත් සභා මන්ත්‍රීතුමා මේ දෙන්න එතුමා ඉතාම අපිත් එක්ක ළඟින් වැඩ කරපු සහෝදරයෙක් ඉතින් මම එතුමාත් ඒ වගේම ඇන්ටන් මැතුමා දෙන්නම ඒ පවුලේ දෙන්න ඒ සහෝදරණුත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් විශේෂයෙන්ම අද දවසේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපේ පක්ෂිකරු සභාපතිතුමා වෙනුවෙන් මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා වෙනුවෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙනුත් මේ රටට සේවය කරපු හිටපු කතානායකවරයෙක් මෙන්ම ඉතබු කීර්තිමත් ඇමතිවරයෙක් වෙච්ච හිටපු විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයෙක් විදිහට කටයුතු කරපු ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාට අපේ පක්ෂයේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරමින් විශේෂයෙන්ම එතුමාට මොක්සුව අත්වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ආගමේ හැටියට එතුමාට නිවන් සුව අත්වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරමි.
ඔබට ස්තුතිය 37 නායක මැතිතුමනි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද මේ අපි සාකච්ඡා කරන්නේ අපේ ශෝකය පළ කරන්නේ මේ රටේ හිටපු ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙක් ගැන. ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා මම ජනාන්දුන ගත්තේ ඇත්තටම එතුමා නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට ඉන්න කාලේ. මට මතකයි එතුමා ඒ කාලේ තරුණ ඇමතිවරයෙක්. ඒත් එක්කම එතුමාගේ තිබුණු දේශපාලන සුවිශේෂ හැකියාවන් එක්ක වැඩ කරන්න මට කාලයක් අවස්ථාව ලැබුණා. විශේෂයෙන් ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාගේ තිබුණු විශේෂත්වය තමයි එතුමා හැම විටම දුරදිග දැකපු නායකයෙක්. හුඟක් අවස්ථාවල එතුමා සමහර ප්‍රශ්නවලදී අපි කලබල වෙනකොට එතුමා ඒ හැම අවස්ථාවකම ඒකේ ආදීවිනයන් ගැන බොහෝ විට අපිට කියලා දීපු නායකයෙක්. සර් ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා වැනි ජ්‍යෙෂ්ඨ නායකයන් ඇත්තටම මේ රටේ හිටපු උතහස්ත දේශපාලඥයන් වශයෙන් අපි සියලු දෙනාගේ ඇගෙීමට ලක්විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එතුමා අසනීප වෙලා ඉන්න කාලෙත් ඒ වගේම දේශපාලනයෙන් විශ්‍රාම අරගෙන ටික කාලක් ගෙදර ඉන්න කාලෙත් මම නිතර එතුමා බලන්න ගියා. මට අවස්ථාවක් ලැබෙන අවස්ථාවල ඒ වගේ මම ඔය ජායල පැත්තට වෙනත් වැඩ කටයුතු වලට යන හැම අවස්ථාවකම එතුමා බලන්න ගියා. ඒක ඇත්තටම එතුමා හැම විටම ඒක අගය කළා. මොකද මං එහෙම කළේ වෙන කාරණ නිසා නෙවෙයි. එතුමා එක්ක කතා කරන සුළු මොහොතක් හරි බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් අපිට ලැබුණායි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කාටත් අමතක වෙච්ච සිදුවීමක් තිබෙනවා. ඒක තමයි ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කම්කරු නියෝජ්‍ය ඇමතිවරය හැටියට වැඩ කළේ. එතකොට එතුමාගේ ඇමතිවරය හැටියට ඒ කාලේ හිටියේ කපිතාන් සීපීජී සෙනවිරත්න කම්කරු ඇමතිතුමා. ඒ කාලේ තමයි මේ රටේ වැඩ කරන සේවකයන් වෙනුවෙන් ETF අරමුදල ඇති කළේ. විශේෂයෙන්ම මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් එවැනි මූලික කැපවීමක් කරලා හඳුල්ලා දීලා සේවකයන් සුරක්ෂිත කරන්න ඒ අරමුදල හදන්න ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමත් මූලික වුණයි කියන එක අපි මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. ඒ වගේ මට මතක් වෙනවා ඉතිහාසයේ කතා දෙකක්. මේක මට කියලා තිබෙනවා දැනට විශ්‍රාම සුවයෙන් සිටින ජෝන් අමරතුංග අපේ හිටපු ඇමතිතුමත් ජෝසප් මයිකල් පෙරේරා ඇමතිතුමත් මට ජීවත් වෙලා ඉන්න කාලේ මේ කතාව කිව්වා. මොකද කතාව එතුමා කොහොමද මේ 1976 අතුරු මැතිවරණයට ඉදිරිපත් වුණේ කියලා. ඇත්තටම ඒ මොහොතේ ජායල අතුරු මැතිවරණයක් ආපුවම ඒ අතුරු මැතිවරණය සඳහා ප්‍රධාන පාර්ශ්වයන් දෙකක් ඉදිරිපත් වෙලා තිබෙනවා. එක්කෙනෙක් ජෝන් අමරතුංග මැතිතුමා, නීතිඥ ජෝන් අමරතුංග මැතිතුමා ඒ කාලේ, ඒ වගේම අනිත් පැත්තෙන් ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා. මේ දෙදෙනා අතර ලොකු තරඟයක් ඒ අපේක්ෂකගම ගන්න තිබුණු වෙලාවේ ඒ කාලේ පක්ෂ නායකයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, උපනායකයා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඉතින් මේ දෙදෙනා පිල් දෙකක ජෝන් අමරතුංග මැතිතුමා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත් එක්ක, ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. ඉතින් මේ තරඟය යනකොට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තමයි මේ තෝරා ගැනීම කරන්නේ. ඒ තෝරා ගැනීම කරපු වෙලාවේ 100%ක් මේ අපේක්ෂකම ලැබෙන්නේ නීතිඥ ජෝන් අමරතුංග මැතිතුමාට කියන සහතිකය ජෝන් අමරතුංග මැතිතුමාට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට දීලා තිබෙනවා. ඒ කාලේ ඔය තෝරා ගැනීම කරන මුල් අවසාන දිනේ ජෝන් අමරතුංග මැතිතුමා සිය පවුලත් එක්ක වෝට් ප්ලේස් වල තියෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නිවසට ගියාලු. උදේ ගිහිල්ලා එතුමාත් එක්ක, දවල් ගිහිල්ලා එතුමාත් එක්ක කතා කරලා එතුමා කිව්වලු එනකන් වාඩි වෙලා ඉන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමට ගිහිල්ලා මං කතා කරන්නම් කියලා. මොකද ඒ තරම් ලොකු විශ්වාසයක් දීලා තිබෙනවා. හැබැයි හවස මේ කොටි අධිකාරි මණ්ඩල රැස්වීම අවසන් කරලා ඇවිල්ලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිව කිව්වලු ජෝන් නමරතුංගට අයිසෙ ජෝන් මම පක්ෂේ නායකයා වුණාට මට මුළු මනින්ම පක්ෂේ තීන්දුව ගන්න තාම බලයක් නැහැ. ඒ නිසා ප්‍රේමදාස තදින්ම පෙනී හිටියා ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාට දෙන්න ඕනේ කියලා. දැන් ජෝසප්ට දෙන්න වුණා. මම ආණ්ඩුවක් හදලා පළවෙනි අවස්ථාව ආපුවම ජෝන්ට තමයි දෙන්න කියලා. ඒ වගේ ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා ගැන එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා උපනායකයා වශයෙන් විශාල විශ්වාසයක් තියලා වැඩ කරපු නායකයෙක්. එතනින් තමයි එතුමා පටන් ගත්තේ. එතුමගේ දේශපාලනේ හුඟක් ඉස්සරහට යනවා. නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට, ඒ වගේම පළාත් පාලන නියෝජිතයෙක් හැටියට විශාල සම්බන්ධතාවයක් තිබුණා. නමුත් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙන්න 1976 අතුරු මැතිවරණයේදී ඒ අවකාශය ප්‍රේමදාස ජනාධිපතිතුමා නිසා, ඒ කාලේ ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස උපනායකතුමා නිසා අවකාශය ලැබුණායි කියලා මට ওই කතාව එතුමා ජීවත් වෙලා ඉඳිද්දි කියලා තිබෙනවා. ඒත් එක මට මතක් වෙන්නේ අපි පක්ෂයේ අර්බුදකාරී ගණන් තත්වයන් ගණනාවකට 1994 න් පස්සේ පත් වුණා. මම එවකට මහනුවර දිස්ත්‍රික් සංගධානයේ සභාපතිවරයා. ඉතින් මේ කාලේ ලොකු අරගලයක් ඇති වුණා රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කළ යුතුයි කියලා. ඉතින් මේකේ මූලික සිද්ධ වුණු එක අවස්ථාවක් මට මතකයි. ඒ තමයි දිවංගත ගාමිණී අතුකෝරාල මැතිතුමා එවකට පක්ෂයේ උපනායකයා. එතුමාගේ මූලිකත්වයෙන් මන්ත්‍රීවරු 24ක් රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යා යුතුයි කියලා යෝජනාවක් අත්සන් කරලා මේක බාර දීලා තිබුණා. ඉතින් මේ අවස්ථාවේ ඇත්තටම මේ ලොකු අරුබුදයක්. අපි පක්ෂයේ බෙදීමක් ඇති වෙන්න ගිය අවස්ථාවක්. මේ අවස්ථාවේදී ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා තමයි මැදක ඉඳගෙන මේ අර්බුදයේ විසඳීම වෙනුවෙන් දෙපාර්ශ්වයත් එක්ක කතා කරන්න ඉදිරිපත් වුණු පුද්ගලයා. මම හිතනවා ස්වේච්ඡාවෙන් එතුමා ඉදිරිපත් වුණේ. එතුමා ඉදිරිපත් කළ දෙපාර්ශ්වයම සමතයකටපත් කරලා එකට වාඩි කරවලා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමත් එක්ක ඒ කාලේ එකට වැඩ කරන මට්ටමකට එතුමාට ගේන්න පුළුවන්කම ලැබුණා. ඒ පුළුවන්කම ලැබුණේ වෙන කිසි කාරණාවක් නිසා නෙවෙයි. එතුමා මධ්‍යස්ථ පුද්ගලයෙක් හැටියටත් කෘතාස්ත දේශපාලනඥයෙක් හැටියටත් හැමෝම විශ්වාස කරන පුද්ගලයෙක් හැටියටත් එතුමායේ නායකත්වය දීලා පක්ෂය සමගි කරවීම සඳහා ක්‍රියා කරයි කියලා මම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. තව තුන්වෙනි අවස්ථාවකුත් තියෙනවා මුලාසනාරුවට මන්ත්‍රීතුමනි. මට මතක් වුණේ එතකොට මම පක්ෂයේ මහල එකම්වරයා, එතුමා පක්ෂයේ උපනායකයා. එතකොට එක අවස්ථාවක ආව පක්ෂයේ සමගිය උදෙසා තනතුරු වෙනස් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වුණා. මේ අවස්ථාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට යෝජනා කරලා තිබුණා උපනායකකමෙන් අස්වෙන්න කියලා වෙනත් කෙනෙක් ඒ තනතුරට පත් කිරීම සඳහා, වෙන කවුරුත් නෙවෙයි රවි කරුණානායක මැතිතුමා පත් කරන්න. ඉතින් මේ කතාවමට ජෝසප් මයිකල් පෙරේරා ඇවිල්ලා මැතිතුමා ඇවිල්ලා මට කිව්වා. කිව්වහම මම මේ අවස්ථාවේ යෝජනා කරා ඒක කරන්න එපා. ඔබතුමා ජ්‍යෙෂ්ඨම සමාජිකයෙක්, කෘතහස්ත දේශපාලඥයෙක්, ඔබතුමාගේ වචනය පිළිගන්නවා මධ්‍යස්ථ පුජලයක් හැටියට ඔය තනතුරේ රැඳී සිටින්න කියලා. නමුත් එතුමා මට කිව්ව වචනේ තමයි හැම විටම අපි ක්‍රියා කරන්න ඕනේ පක්ෂේ නායකයාගේ උපදෙස් පරිදි මට තනතුරට වඩා පක්ෂයේ සමගියයි එකමුතුභාවයයි නොකැඩී පැවතීමයි අතිශයින් වටිනවායි කියලා. ඉතින් එහෙම තමයි එතුමා හිතුවේ. ඉතින් ඕනි දේශපාලඥයන් අපිට හොයාගන්න පුළුවන්ද? ඇත්තටම එහෙම දේශපාලඥයන් හොයාගන්න එක ලෙහෙසි පහසු කාර්යක් නෙවෙයි. ඉතින් මේ වගේ කාලයක ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා වැනි එවැනි කුටහස්ත දේශපාලඥයන් ඇත්තටම අපි සිහිපත් කරන්නේ අද මේ දේශපාලනයේ තියෙන හදිස්සිය, අද මේ දේශපාලනයේ තියෙන එකිනෙකා පෙරලා යෑම, ඒ වගේම අද මේ දේශපාලනයේ දකින ජේෂ්ඨත්වයට ගරු නොකිරීම, ඒ වගේම අද මේ දේශපාලනයේ තිබෙන අවස්ථාවාදීකම ඇත්තටම ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා වගේ නායකයන් දිහා බලපුවම කොයි තරම් පාඩම් අපිට ඉගෙන ගන්න තියෙනවද කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. ඒත් එක්කම විශේෂයෙන්ම මම කියන්න ඕන මෙතුමා කතා කරනකොට එතුමා ගැන කියුණා. එතුමා කතානායකවරයා හැටියට මේ පාර්ලිමේන්තුවේ 2001 ඒ වගේම 2004 කාලේ ක්‍රියා කළා. ඒ කාලේ මම පොතක් ලිව්වා මේ පුවත්පතට කතා කෙලිමි කියලා. ඒ පොතේ ආරාධිතය හැටියට මම ආරාධනා කරේ ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාට මහනුවරට ඇවිල්ලා ඒ පොතේ ආරාධිතය හැටියට පෙනී සිටින්න කියලා. ඒ වෙලාවේ එතුමා ඒ ආරාධනාවේ බාරගෙන ඇවිල්ලා කරපු කතාවත් මට කවදාකවත් අමතක කරන්න බෑ. මොකද මම බලාපොරොත්තු නොවුණු ඒ වගේම ඉතාමත් විශිෂ්ට කතාවක් එතුමා කරමින් ඒ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්න එතුමා දුන්නු ධෛර්යය මම හැමදාම අගය කරනවායි කියලා මම මතක් කරන්න කැමතියි. ඒත් එක්කම ඇත්තටම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ එතුමා කතානායකවරයා හැටියට ඉඳිමින් මේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් මහා විශාල කාර්යභාරයක් ඉටු කරයි කියලා කියවුණා. ඒ කතා සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒ වගේම කාර්ය මණ්ඩලය වෙනුවෙන් විදේශ අධ්‍යාපනය ලබා ගන්න ක්‍රමවේදයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එතුමා ක්‍රියා කරලා තිබෙනවා. ඒ නිසා ඇත්තටම අපි ඒ සියල්ලගෙම ගෞරවය එතුමාට පිරිනැමිය යුතුයි කියන කාරණාව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. එහෙනම් මම මීට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. එතුමා හැම විටම නායකයෙක් හැටියට, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකින්වත් දේශපාලඥයෙක් හැටියට, ඒ වගේම ඕනෑම කෙනෙකුට යලි නැගී සිටින්න ලොකු ශක්තියක් ධෛර්යයක් දුන්නු මේ රටේ අමතක කළ නොහැකි දේශපාලඥයෙක් හැටියට මම දකිනවා. ඒ වගේම ජාහල ජනතාව මහා විශාල ගෞරවයක් එතුමාට තිබුණා. මම හුඟක් වෙලාවට ජාහල යනවා. එතුමා ජීවත් වෙලා හිටපු හැටි මම දුටුවා. ඒ වගේ සාමාන්‍ය පුජ්‍යලයක් හැටියට ඇමතිකම් දරමින්, කථානායක තනතුර දරමින්, ඇමති නියෝජ්‍ය ඇමතිකම් දරමින් එතුමා ජීවත් වුණු එක, ඒ ජීවත් වුණු ආකාරයත් විශාල ආදර්ශයක් කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. එහෙනම් අද දවසේ එතුමා සිහිපත් කිරීම ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ විශාල වගකීමක්. ඒත් එක්කම මේ අවස්ථාවේදී මම කැමතියි ඒ පවුලේ සියලු දෙනාට, විශේෂයෙන්ම ඇන්ටන්, ඒ වගේම ශ්‍රීනාත්, ඒ මැතිණිය ඇතුළු සියලු දෙනාට අපේ මේ සිහිපත් කිරීම, ඒ ගෞරවයෙන් කරන්න එතුමා වෙනුවෙන්. ඒත් එක්කම අපි ප්‍රාර්ථනා කරනවා එතුමාට මොක්ෂුව ලැබේවයි කියලා. බොහොම ස්තුතියි.
බොහොම තිස්සු මීලකට චම්මල් රාජපක්ෂ මහත්මනි,
මුලසුන හොබන මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුවේ 2001 සිට 2004 දක්වා කථානායක ධූරය දරපු අවප්‍රාප්ත ජෝසප් මයිකල් පෙරේරා මහත්මයාගේ ශෝක ප්‍රකාශය සිදු කරන මේ අවස්ථාවේදී ඒට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම ගැන මම පළමුවෙන්ම සතුටු වෙනවා. එතුමා ගැන, එතුමාගේ ජීවිතය පිළිබඳව, එතුමාගේ ක්‍රියා පිළිබඳව මේ සභාවේ ගරු මන්ත්‍රීවරු මීට පෙර කතා කළා. සියලු දෙනා සමග මා එකඟ වෙන අතර එතුමා මා පළමුවෙන්ම හඳුනාගත්තේ 1985 මුල්කිරිගල අතුරුමැතිවරණයේ. ඔබතුමා ආවේ නැහැ නේද අතුරුමැතිවරණයට? ඒ කාලේ මුල්කිරිගල අතුරුමැතිවරණයේදී ඒ වෙලාවේ මැතිවරණ පවත්වනකොට ඒ කාලේ තිබිච්ච සම්ප්‍රදාය මම හිතන්නේ අපෝ මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් එතුමා අනිත් අය කෙසේ වුණත් මේ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වත් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා හැටියට මාත් සමගත් ඒ කාලේ සුහදව කටයුතු කරා. මැතිවරණයක් කියනකොට එනකොටා ගන්න ක්‍රමයක් නේ තියෙන්නේ. නමුත් එතුමා ආදර්ශයෙන් තාමත් අපෙත් හිත දිනාගෙන එතුමාගේ කාර්යභාරයත් ඉටු කරා. එයින් තමයි මම පළවෙනිම එතුමා දැන හඳුනාගත්තේ. ඉන් පස්සේ එතුමාත් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ 1989 මා පාර්ලිමේන්තුවට ආවට පස්සේ. ඒ කාලයේදී එතුමා විවිධ ආණ්ඩු පක්ෂයේ විවිධ තනතුරු දැරුවා. මට මතකයි ආබ්කරුව ඇමතිවරයා හැටියට, ධීවර අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලේ අපේ දිස්ත්‍රික්කයේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ප්‍රශ්න පිළිබඳව යම් ප්‍රශ්නයක් පැන නැගුණු හැම අවස්ථාවකදීම එතුමාට කතා කරොත්, එතුමාට ඒ පිළිබඳව දැනුවත් කරොත් එතුමා ඒක මේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඉතාමත් ඕනෑකමින් අහුම්කම් දීලා ඒ කටයුතු ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කළා දුන්නා. ඒ පිළිබඳව අපේ කෘතඥතාවය එතුමා මේ එතුමා ගැන සීකරන මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම එතුමාගෙන් අපි දැනගත්ත පරිදි එතුමා නියෝජනය කරපු මැතිවරණ කොට්ටාසේ බොහෝ දේවල්, ජනතාවට ඉටු යුතු දේවල්, පාසල් අලුතෙන් ඉදිකිරීම, පාසල් වලට අවශ්‍ය දේවල් දීම, ඒ ආදී කටයුතු එතුමා කැපවීමෙන් ජනතාවගේ ප්‍රශ්න අහවල්ලා කටයුතු කළා තියෙනවා. ධීවර අමාත්‍යවරයා ධූරයේ ධර්ණ කාලේ මට මතකයි හම්බන්තොට තිබුණා එදා හිටපු ජනාධිපතිතුමා, නැත්නම් අග්‍රාමාත්‍යතුමාගේ මම හිතන්නේ ප්‍රේමදාස මහත්මයාගේ ජංගම සේවාව. ඒ ජංගම සේවාව වලට මම එදා ආණ්ඩු පක්ෂයේ තියෙන සම්මුදා උත්සව වලට, ඒ වගේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්මයාගේ ජංගම සේවාව වලට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට සහභාගී වුණා. එතකොට අපිට වාසි ගොඩකුත් ඇති වෙන එහෙම සහභාගී වුණාම සභාපතිතුමනි මොකද අපේ වැඩත් කෙරෙනවා. මතකයි මම හම්බන්තොට සහභාගි වෙච්ච වෙලාවේ වටේ ඇවිදැවිද ඉන්නකොට අනවුන්ස්මන්ට් එකක් ගියා ජෝසප් මයිකල් මැතිතුමා ඇමතිවරයා හැටියට ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාවට එන්න කියලා. මම ගියා ඉතින් ආරාධනාව ලැබුණා. යන්න එපා. ගියන් පස්සේ එතුමාගේ එතුමා ධීවර අමාත්‍යාංශයෙන් ජනතාවට බෙදපු සියලු බෝධේ භාණ්ඩාරවලම ඔරු මගේ අතින් බෙදන්න අවස්ථාව දුන්නා. මටත් ඒක ලොකු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එවැනි අවස්ථාවට ගිහිල්ලා ජනතාවට යම් කිසි ජනතාවත් බලන් ඉන්නේ මොන හරි දෙනගන්න. ඒ නිසා ඒකිනුත් යම් කිසි අපි මෙතෙන්ට පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවට මගේ නම් අදහස අපි පක්ෂ ભેදයෙන් තොරව කටයුතු කරන්නේ. ඒකට තමයි අපි ජනතාවට ආදර්ශයක් දෙන්නේ. ජනතාවගේ ප්‍රශ්න වලට සැබෑ විසඳුම් දෙන්න හැක් වෙන්නේ. මේව කාලේ එහෙම කිට්ටුවෙන් කටයුතු කරපු වැඩ කරන්න පුළුවන් වෙච්ච ඇමතිතුමෙක්. එතුමා පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේදී ඒට සම්බන්ධ වෙලා එතුමගේ ඒ වැදගත් එහෙම නැත්නම් මිත්‍රශීලී ස්වශීලී කටයුතු පිළිබඳව සිහිපත් කිරීම මගේ යුතුකමක්. ඒ වගේම කථානායක ධූරය දරන කාලේ මම කියන්න ඕනේ එතුමා අපක්ෂපාතී. මේ දෙගොල්ලොන්ටම විපක්ෂයට සහ ආණ්ඩු පැත්තට එක වගේ සැලකුවේ. ඒ වගේම එතුමාගේ කාල පරිච්ඡේදය තුළ මමත් 2010 ඉඳන් 2015 වෙනකන් සභාවේ කථානායකවරයා හැටියට හිටියා. එතුමාගේ කාල පරිච්ඡේදය තුළ ඒ කටයුතු අධ්‍යයනය කරාම එතුමා අතින් මේ සභාවට විශේෂයෙන්ම සේවක පිළිසරට මෙහි තිබෙන කටයුතු වලදී එතුමාගේ මැදිහත් වීම තිමා කාලය තුළ හුඟක් දේවල් සිදු වෙලා තියෙනවා. ඉතින් අපි ඒකත් අගය කරන්න ඕන. ඒ වගේම එතුමා තමයි මම හිතන්නේ අලුතෙන් හදපු නිල නිවාසයට පළවෙනිම ගියත් එතුමාද කොහෙද? මගේ මතකයේ හැටියට අනුර බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ හැදුවා. නමුත් එතුමාට යන්න බැරි වුණා. එතුමා තමයි නිල නිවාසයට ඉස්සෙල්ලම ගිය තැනට. මම ඒකත් එතනත් යම් යම් වෙනස් වීම් කටයුතු කළා. ගැළපෙන පරිදි හසකස් කළා තියෙනවා. ඉතින් මෙතුමාගෙන් වෙච්ච සේවය ඒ ප්‍රදේශයේ ජනතාවට මෙන්ම එතුමාගේ මැතිවරණ කොට්ටාසේ ජනතාවට මෙන්ම සමස්ත රටේ ජනතාවටම සේවයක් එතුමාගේ අතින් සිදු වෙලා තියෙනවා. අපි මේ වෙලාවේ ඒක සිහිපත් කරනවා. එතුමාගේ පුත්‍රරත්නයක් මම හිතන්නේ පළාත් සභාව නියෝජනය කරා. ඉතින් ඒ පියාගේ හොඳ ගතිගුණ එතුමා ගෞරවයක් ඇටියට එතුමාගේ පුතාගේ දේශපාලන ජීවිතයේදීත් ඉදිරියට ගෙන යයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ අපි එතුමාට එතුමාගේ සේවය අගය කරමින් එතුමාට අපි ආගමේ හැටියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මේ අපේ මේ මැතිණියටත් ඒ දරුවන්ටත් අපේ කනගාටුව ශෝකය මේ වෙලාවේ පුද කරමින් අනාවත.
බොහොම ස්තුතියි. මීළඟට ඩලස් සලහ පෙරමුතුමනි ඔබතුමාට අදහස් ප්‍රකාශ කරනවා.
දරු මුලාසනරුවේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ සභාව තමගේ ශෝකය දක්වන්නේ මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉතාම ප්‍රබල නාමයක් සහ ගෞරවයක් අත්කරගත්තු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් ගැන. ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට තේරිපත් වෙන්නේ, ගරු මන්ත්‍රීතුමනි, මම සාමාන්‍ය පෙළ ශිෂ්‍යෙක් ව සිටින කාලේ 1975 or 1976 තමයි එතුමා මේ පාර්ලිමේන්තුවට තේරිපත් වෙන්නේ. එතුමාගේ දේශපාලන ගමන දිහා බැලුවම නාගරික මන්ත්‍රීවරයෙක් විදියට, නගර සභාවේ සභාපතිවරයෙක් විදියට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට, සභානායක විදියට, කථානායක විදියට, නියෝජ්‍ය අමතිවරයෙක් විදියට, ඇමතිවරයෙක් විදියට ආදි වශයෙන් සෑම දේශපාලන ස්තරයකම ඉතාම පිරිපුන් අත්දැකීම් එකතුවරගත්තු නායකයෙක්. ඔහු ආත්මාර්ථකාමීව ඒ අත්දැකීම් තමන්ගේ තුරුලෙ තියාගත්තේ නැහැ. ඔහු ඒ අත්දැකීම් ෂෙයා කරගත්තා, බෙදා හදාගත්තා. සහ ඔහුගේ දේශපාලන විනය තමන්ගේ පක්ෂයට, තමන්ගේ නායකත්වයට දක්වූ ලෙංගතුකම විනය මම හිතනවා සෑම දේශපාලන පක්ෂයකම ඉන්න මන්ත්‍රීවරුන්ට කිසියම් ආකාරයක හොඳ අභ්‍යාසයක් කියලා කියන දේ මම කියන්නට ඕනේ. ඒ වගේම ගරු නියෝජක ගරු මන්ත්‍රීතුමනි, එතුමා පිළිබඳව දැන් මට මේ පාර්ලිමේන්තුවේ විවිධ තරාතිරම් නියෝජනය කරන අපේ සේවක සහෝදරත්වය අද දවසේ උදේ එනකට අහපු එක ප්‍රශ්නයක් තමයි අද ඔබතුමා කතා කරනවද. මං කොහොම කතා කරනවා නිදහස ජනතා සභාව නියෝජනය කරමින්. ඒකර එතුමන්ලා හැමදෙනා මගෙන් ඉල්ලපු ඉල්ලීමක් තමයි ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා කථානායකවරයා වශයෙන් කටයුතු කරද්දී මේ පාර්ලිමේන්තුවේ සේවකයන්ට උසස් වීම පිළිබඳව තිබිච්ච බරපතල ගැටලුවට ඔහු සංවේදීව මැදිහත් වෙලා දීර්ඝ කාලීනව දශක ගණනාවක් තිස්සේ උසස් වීම පිළිබඳව විශාල ප්‍රශ්න රාශියකට මුහුණ පාලා සිටපු සේවකයන්ගේ ප්‍රශ්න මැදිහත් වෙලා එකට නිශ්චිත ක්‍රමවේදයක් ගොඩනැගුවා කියලා කියන එක. එසපේ පාර්ලිමේන්තුවේ විවිධ තරාතිරම් වල ඉන්න හැමදෙනාගේම හදවතේ ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා නිදන් ගත වෙලා ඉන්නවා කියලා කිව්වොත් මම හිතනවා මේ සභාවේ අද ඉන්න එතුමාගේ ආදරණීය බිරිඳටත් පුතණුවන්ටත් විශාල ගෞරවයක් එකතු කරන්න පුළුවන් කාරණාවක් කියලා. ඒ නිසා මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාගේ දශක ගණනාවක ජාතික රාජ්‍ය සභාවේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ එතුමා විසින් විවිධ තනතුරු හොබවමින් පුරවැසියාගේ භූමිකාව වගේම ප්‍රතිපත්ති සම්පාදකයාගේ භූමිකාව මේ දෙක පටලව ගන්නේ නැතුව තමන්ගේ පක්ෂයටත් තමන් තේරිපතුන එක්සත් ජාතික පක්ෂයට ඉතාම දැඩිව ප්‍රේම කරමින් ඒ පක්ෂයේ නායකත්වය සහ පක්ෂයත් එක්ක බද්ධ වෙමින් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය තුළ ඒ හැසිරිච්ච ආකාරය මං හිතනවා අපි හැම දෙනාගේම සම්භාවනාවට පාත්‍ර වෙන්නට ඕනි කියලා. ඒ නිසා මේ අවස්ථාව අපි පාවිච්චි කරනවා ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාගේ නායකත්වය ලබාගත්තු විශේෂයෙන්ම ජායල ආසනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට එතුමාගේ වියෝවෙන් ඒ හිඩස් වෙච්ච ඒ වේදනාවෙන් ඉන්න ජනතාවට එතුමාගේ ගෞරවනීය ඉතිහාසය පිළිබඳ කෘතවේදීත්වය ඔවුන්ගේ ඡන්දෙන් තේරිපත් ජනතා නියෝජිතයෙක් විදිහට ඒ ජනතාවට පෙරලා තමන්ගේ යුතුකම් වගකීම් ඉෂ්ට කරපු නායකයෙක් කියලා කියන එක තමයි මම හිතන්නේ ජාල ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අද දවසේ කරන්න පුළුවන් ඉහළම ගෞරවය මේ සභාව වෙනුවෙන්. ඒ වගේම එතුමාගේ ආදරණීය බිරිඳට පුතුණුවන් ඒ ඇතුළු පවුලේ සියලු දෙනාටමත් තමන්ගේ පියාගේ තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ ඒ ඉතිහාසය පිළිබඳව පැකිලීමක් නැතුව ලැජ්ජාවක් නැතුව කටයුතු කරන්න පුළුවන් ආකාරයට තමන්ගේ පවුල කුටුම්බය තුළ ජීවත් වෙන්න පුළුවන් කියලා කියන කාරණේ සිහිපත් කරමින් අපේ නිදහස් ජනතා සභාව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විදියට අපේ කෘතවේදීත්වයට අමතරව අපි එතුමා ඉතාම භක්තිමත් කිතුණුවෙක්. එනිසා ස්වර්ගයේ ආරක්ෂාව ස්වර්ගයේ බැල්ම ආශිංසනය දිව්‍යන් වහන්සේගේ ආශිංසනය උට නොඅඩුව ලැබේවා කියලා කියන ප්‍රාර්ථනාවත් ඉදිරිපත් කරමින් මේ කෙටි වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොමත් ස්තුතියි හර්ෂද සිල්වා මැතිතුමා ඔබතුමාට දස්.
ගරු සභාපතිතුමා මේ අවස්ථාවේදී අපෙන් වෙච්ච ජෝසප් මයිකල් පෙරේරා හිටපු කථානායකතුමා ඇමතුමා ගැන වචන ස්වල්පයක් කතා කරන්න කැමති. ඉස්සලම අපේ කනගාටුව ඔහුගේ පවුලේ සියලු දෙනාටම ඉදිරිපත් කරනවා. මම ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාව එහෙම දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මම දේශපාලනය කරන්න ආවේ පස්සේ. හැබැයි ඔහුත් සමග මගේ දීර්ඝ සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාව උනේ මේ පෙන්ෂන් එක සම්බන්ධයෙන් සහ අර්ථසාධකේ සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුව එළියේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සමහරවිට එතුමා මට ෆයිල් පිටින් ගෑල් දෙනවා. හර්ෂ මේක ස්ටඩි කරන්න. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. මට මතකයි මේ 2010-11 විතර ලොකු අරමුදයක් පැන නැගුණා මේ අර්ථසාධක අරමුදල අතරේ EPF එක. EPF එකේ මුදල් ආයෝජනය කරා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා ලොකු කඩාවැටීමකට මේක ලක් වුණා. වංචා පිළිබඳව එළි වුණා. පසු ඒ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණවලදී හෙළි වුණා යම් පුද්ගලයන් ඒ වංචාවලට ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හරහා අර්ථසාධකයට ලොකු පහරක් වැදුනා කියලා. ඒ කෙසේ වෙතත් 2011-12 මට හරියටම දිනේ මතක නෑ කොයි කාලයේද කියලා, අර්ථසාධක අරමුදල පාවිච්චි කරලා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා වුණා මේ පාර්ලිමේන්තු. නමුත් ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන්න ගියේ මේ අර්ථසාධකයේ තියෙන මුදල් යම් කිසි විදියකට භාවිතා සමහරු කිව්ව අවභාවිතා කරලා කියලා. ඒකත් එක්ක කටුනායක බියගම නිදහස් වළඳ කලාපවල ලොකු උද්ඝෝෂණ පටන් ගත්තා. පොලිසියෙන් ගියා, වෙඩි තිබ්බා. රොෂෙන් චානක කියන ඒ පුද්ගලයා මිය ගියා. කර්මාන්ත ශාලා කැඩුනා. අවසානයේදී රජය ඒ පනතට ගේනාපු සංශෝධන මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අයින් කරගත්තා. අයින් කරගත්තාන් පස්සේ මම බැලුවා මේ එදා ජෝසප් මයිකල් පෙරරා මන්ත්‍රීතුමාද කරපු කතාවේ පටන් ගන්නකොට ඔහු කියනවා මේ මෙන්න මෙහෙම ගරු කතානායකතුමනි, න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබූ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත් තුනක් ඉල්ලාස් කර ගැනීම ගැන මම සතුටු වෙනවා. රුෂයන් චානකගේ මරණයෙන් පස්සේ ඒ ප්‍රදේශයේ වැඩ කරන ජනතාව විශාල පිරිසක් අතපය කඩාගත්තට පස්සේ, විශාල පිරිසකගේ රැකියා නැති වුණාට පස්සේ, කර්මාන්ත ශාලා කිහිපයක් රජය කුඩු කර දැමුවාට පස්සේ හෝ මේ පනත් කෙටුම්පත් තුන ඉල්ලාස් කර ගැනීම එක ගැන එකාතකින් සතුටු වෙනවා කියලා. එතුමාගේ හිතේ දිගටම තිබුණේ මේ වැඩ කරන ජනතාවට ඔවුන් විසින් අර්ථසාධකයට සේවානීත්‍යයන්ගේ අරමුදලට දායක කරපු මුදල් වලින් ඔවුන්ගේ ප්‍රතිලාභය වැඩි කරගන්න කොහොමද කියන එක සම්බන්ධයි. හැබැයි ඒක කරනකොට ඔවුන් විසින් දායක කරපු මුදල් වලින් යම් සහන ලබා ගන්නවා වෙනුවට ඒ මුදල් ආයෝජනය කරලා ඒ ආයෝජන වලින් ලැබෙන ප්‍රතිලාභ වලින් කොහොමද ඔවුන්ට වාසියක් ලබා ගන්න කියන වෙනස පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමු වුණා. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවේදී අර්ථසාධක අරමුදලේ සංශෝධනයක් ගෙනාම පනතට ඔහු දැඩිවම විරුද්ධ වුණා. අර්ථසාධක අරමුදලේ මුදල් පාවිච්චි කරලා අර මහා ලොකු බිල්ඩිමක් නාරහැම්පිට හදනවට. ඔහු කිව්වේ අර්ථසාධක අරමුදල් පාවිච්චි කරන්න එපා මේකට. මේ ඔයගොල්ලෝ තට්ටු 25ක 30ක බිල්ඩිමක් හදනවා. ඕකේ ගාන මොකද්ද කියලා කියන්නේ? එදා ගාන කිව්වේ නැහැ. අපි අදටත් දන්නේ නැහැ කොච්චර වියදමක් වුණාද. අදටත් දන්නේ නැහැ මේ බිල්ඩිම හදන්න ගිය වියදමෙන් කොච්චරක් සේවකයන්ගේ දායක මුදලෙන් ගත්තාද කියලා. ඔහු එතන පෙනී සිටියේ මේ දායක මුදල් අවභාවිතා කරන්න එපා කියන එක. හරි, ඉතින් ඒ නිසා මං හිතන්නේ එදා ඉඳන් ඔහු අරංගිය සටන මං හිතන්නේ අපි කවුරුත් දිගටම අරන් යන්න ඕනේ. ඒ සේවකයන්ගේ අත්සාධක අරමුදල, සේවක නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ශක්තිමත් කිරීම සහ එහෙ ස්ථාවරභාවය රැකගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මට සභාපතිතුමා කියන්න ඕන උනේ. ඔහු කොයි වෙලාවෙත් මට කියපු දේ තමයි, හර්ෂා ඔය හැම වෙලාවෙම ඔය ගණන් හදනකොට EPF එක බේරගන්න විදියට ගාන හදලා පෙන්නන්න. කවදා හරි පුද්ගලික අංශයේ වැඩ කරන සියලුම දෙනාට විශ්‍රාම වැටුපක් හදාගන්න ක්‍රමයක් හර්ෂා අපි හදමු කියලා තමයි කිව්වේ. ඉතින් මට කියන්න ඕන වෙච්ච දේ තමයි, ඕන වෙන දේ තමයි එතුමා මට දීපු අවවාදය මම ඉස්සරහටම අරගෙන යනවා. කවදාහරි අපි උත්සාහ කරමු. එතුමා දැඩිව පෙනී සිටපු ඒ පුද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට තිරසාර විශ්‍රාම වැඩු ක්‍රමයක් නිර්මාණය කරන්න අපිට අවස්ථාවක් ලැබෙයි කියලා අපි ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කරන අතරවාරයේ මේ කාලය ලබා දුන්නට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ කෘසස්ත දේශපාලකෙක්, ඒ වගේම ජනතාවාදී දේශපාලකෙක්, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ලද දේශපාලකෙක්, මානව හිතවාදී දේශපාලකෙක්, මිනිසුන්ට ආදරය කරපු දේශපාලකෙක් ජෝසප් මයිකල් පෙරේරා හිටපු කතානායකතුමා. එතුමා මේ සභාවේ තනතුරු ගණනාවක් ඔබෝපු කෙනෙක්. ඒ වගේම එතුමා තිබූ ලක්ෂණ තමයි ප්‍රධාන වශයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාර සම්බන්ධයෙන් දැක්වූ එතුමාගේ ආකල්පය. වෘත්තීය සමිති ව්‍යාපාරය කියලා කියන්නේ කම්කරු පන්තිය. කම්කරු පන්තිය නැත්නම් වැඩ කරන ජනතාව වෙනුවෙන් සෑම විටම ඒ පාර්ශවයට හිතවත්ව කටයුතු කරපු කෙනෙක් තමයි ජෝසප් මයිකල් පෙරේරා මෙතුමා කියලා කියන්නේ. මගේ මතකයේ හැටියට එතුමා 1973 හෝ 74 තමයි මට හරියට මතක නැහැ පාර්ලිමේන්තුවට ආවේ. ඒ ආපු අවස්ථාවේ ඉඳලා දීර්ඝ කාලයක් ජයල අතුරුමැතිවරණයෙන් මේ සභාව නියෝජනය කරමින් අඛණ්ඩව එතුමා ඉතාම විශිෂ්ට සේවාවක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරනු ලැබුවා. ඒ විශිෂ්ට ජනතා සේවය පිළිබඳව ජනතාවගේ හෘද සාක්ෂිය තිබෙනවා. ඔහු ප්‍රධාන වශයෙන්ම පොඩි මිනිසුන්ට සේවය කරපු කෙනෙක් විදිහට. තවත් පැත්තකින් ගත් විට ඔහු කතෝලිකයෙක් වශයෙන්, කිතුණු බැතිමතෙක් වශයෙන්, කිතුණු ජනතාව වෙනුවෙන් බොහෝ පෙනී සිටි කෙනෙක්. කිතුණු දහම අනුව ඔහුගේ ජීවිතය හැඩගස්වාගත්ත කෙනෙක්. ඒ නිසා ඔහු වැනි චරිත මේ පාර්ලිමේන්තුවට ඉතාමත් ආදර්ශයක්. බොහෝ විට පාර්ලිමේන්තුවේ ඉන්න 225 හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ කියන නම අපි ගත්තොත් ඒ නම අපිට වැටලා තිබෙන්නේ මේ 225ට 225ම එපා කියන තත්වයට. ජෝසප් මයිකල් මහත්තයා වැනි චරිත වලින් මේ සභාව පරිපූර්ණ නොවීමේ එක්තරා හේතුවක් මතයි කියන එකයි මම දකින්නේ. ඒ නිසා මේ ගරු සභාවට ප්‍රධාන වශයෙන්ම නියෝජනය කරන මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරුන්ගේ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලී භාවය, කුසස්ස භාවය, පරණත භාවය, බහුශෘත භාවය, මේ කරුණු සම්බන්ධයෙන් තමාගේ ජීවිත හැඩගස්වාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, රටේ දේශපාලන නායකයෙක් කියලා කියන්නේ මම බෞද්ධෙක් විදියට කියන්නට ඕනෑ. හරියට බෞද්ධ භික්ෂුවකගේ චරිතය තමයි තියෙන්නට ඕනෑ දේශපාලඥයාගේ. සෑම කෙනාටම ආදරය, කරුණාව, දයාව, මනුෂ්‍යකම, මානවවාදය මේ කියන කරුණුවලින් පූර්ණ විය යුතුයි දේශපාලඥයා. නමුත් දේශපාලඥයාගේ පිරිහීම ඇති වෙලා තිබෙන්නේ ඒ කරුණුවලින් බාහිරව අද පවතින වාණිජ්‍ය සමාජයේ, වාණිජ්‍ය ලෝකයේ මුදල් සෙවීමේ තරඟකාරීත්වයට හොඳින් හෝ නරකින් ඇබ්බැහි වීමේ ක්‍රියාවලිය තුළ දේශපාලඥයා, රාජ්‍ය නිලධාරියා, ඇතැම් විට සාමාන්‍ය පුරවැසියා පවා මේ චෝදනාවට ලක් වෙලා සමාජය බොහෝ අපකීර්තිමත් බරපතල සමාජ ආර්ථික ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා අපි අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේදී අපේ මේකරු ස්වභාවයේ කරු කතානායකවරයෙක් විදිහට ජෝසප් මයිකල් පෙරරා මහත්මයා පිළිබඳව කතා කරන විට අපි කල්පනා කරන්නට ඕනේ, අපි හිතන්නට ඕනේ, අපිට අදිෂ්ඨානයක් තියෙන්නට ඕනේ, අපිට පරමාර්ථයක් තියෙන්න ඕනේ, අපිට අරමුණක් තියෙන්න ඕනේ. මේ 225ම රට වෙනුවෙන් පෙනී සිටින මානවවාදී පිරිසක් විදියට, මේ 225ටම රටේ ජනතාව මානවවාදී පිරිසක් කියලා නොකියන්නේ ඇයි කියන කාරණාව මෙවැනි අවස්ථාවක අපි විශේෂයෙන්ම අධ්‍යයනය කළ යුතු වෙනවා. ඇයි එවැනි නමක් අපිට ගන්න බැරි කියන කාරණාව. මේ 225ට ඉතාම පහසුවෙන් පුළුවන් ඒ තත්ත්වයට ඇතුල් වෙන්නට. මේ සභාව ගතහොත් පාර්ලිමේන්තුව කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක විශ්වවිද්‍යාලයක්. විශ්වවිද්‍යාලයක තිබෙන විවිධ ශේෂ්ත්‍ර වගේ මේ පාර්ලිමේන්තුවේ මේ රට පාලනය කිරීම සම්බන්ධයෙන් මුල්්‍ය පාලනය පමණක් නොවෙයි, පනත් සම්මත කිරීම පමණක් නොවෙයි, ඊට බාහිර වූ සමාජයේ යහපත් කිරීම සඳහා, නීතිය ශක්තිමත් කිරීම සඳහා, නීතියේ ආධිපත්‍ය ඇති කිරීම සඳහා මේ පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පෙනී සිටින ආයතනයක්. ඒ නිසා අද වගේ දවසක විශේෂයෙන්ම ඒ කරුණු හිතෙහි තබාගෙන මේ සභාවේ ඉන්න අයත් මේ සභාවට ඉදිරියට එන අයත් ජනතා පරමාදර්ශී චරිත බවට පත්වීමේ වැදගත්කම මා හිතන්නේ පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා දේශපාලඥයා කියන්නේ සෑම විටම තමන් ගැන නොසිතන, අනුන් ගැන හිතන පරමාදර්ශී දේශපාලන චරිතයක්. අපි ගත්තොත් අපේ අසල්වැසි ඉන්දියාව පරමාදර්ශී චරිතයක් විදියට මුළු ලෝකෙම අදත් පිළිගන්නවා මහත්මා ගාන්ධිතුමා. මහත්මා ගාන්ධිතුමා වැරහැල්ලක් වගේ පොඩි රෙදි කෑල්ලක් ඇඳගෙන රටවටේ ගිහිල්ලා එදා විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කරලා ජනතාව ඒකරාශී කරලා සාමකාමී සටන් තුළින් තුවක්කුපත්තු කරන්නේ නැතුව, බෝම්බ ගහන්නේ නැතුව, මිසයිල් ගහන්නේ නැතුව, මිග්යානාවලින් ගිහින් ගහන්නේ නැතුව තමාගේ වචනයෙන් තමයි ජනතාව දිනාගෙන ඒකරාශී කරගෙන අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කරලා තමාගේ ඉවකට සිටි සමකාලීන භාරතයේ මහා නායකයින් සමගයකට එකතු වෙලා ඉන්දිය නිදහස් සටනෙන් ජයග්‍රහණය කරේ, ඒ අරගලය කරේ. ඒ තුළ විශේෂයෙන්ම ඔහු අද ලෝකයේ අමරණීය නාමයක්. ඒ අමරණීය නාමය මේ සිටින මේ වගේ සභාවක කෙනෙකුට හැම කෙනෙකුටම ගන්න පුළුවන් වෙන එකක් නැහැ. අද තිබෙන ආර්ථික සමාජ හා දේශපාලන පසුබිම් තුළ අපේ දේශපාලන සංස්කෘතියේ බරපතල ප්‍රශ්න තිබෙනවා. අපේ දේශපාලන සංස්කෘතිය මේ රට හදන දේශපාලන සංස්කෘතියක්ද, මේ රට ඉස්සරහට ගෙනියන දේශපාලන සංස්කෘතියක්ද කියන කාරණාව මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපේ දේශපාලන සංස්කෘතිය අපි මිනිසුන් විදියට මිනිසුන්ට ආදරය කිරීම, පරමාදර්ශී දේශපාලන චරිත විදියට අපි කටයුතු කිරීමේ වැදගත්කමයි තිබෙන්නේ. ඒ නිසා මෙවැනි පසුබිම් තුළ අපි රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් හෙට උපදින දරුවන් වෙනුවෙන් පරමාදර්ශී දේශපාලන චරිත බවට පත්විය යුතු යුගයක් කාලයක් හෙට දවසේ එයි කියලා විශ්වාසය පළ කරමින් අභාප්‍රාප්ත ජෝසප් මයිකල් පෙරේරා මා හිතවත් මිත්‍රයාට විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණයේදී මම ජයග්‍රහණය කරන්න එතුමා විශාල වැඩකොටසක් කරපු කෙනෙක්, ඒකත් අමතක නොකර මා සඳහන් කරන්නට ඕනේ ගෞරවයක් විදියට. ඒ නිසා එතුමාගේ පවුලේ සියලු දෙනාටත් මේ පිළිබඳව විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාවටත් ලක්වැසි ජනතාවටත් අපේ කනගාටුව ප්‍රකාශ කරමින් එතුමාගේ අභාවය වැනි පරමාදර්ශී චරිත මේ රටට අවශ්‍යයි කියන එක සඳහන් කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි, තෙරුවන් සරණයි.
බොහොමත් ස්තුතියි. ඊළඟට ප්‍රේමනාත් දොළොස්වතුමා ඔබතුමාට අදහස් ප්‍රකාශ කරනවා.
ස්තුති සභාපතිතුමනි, I had the opportunity to pay the last respect to late Joseph Michael Pereira inside the parliament a few months ago. I think he's a prestige politician, born in 1941. At the same time, he has been here, he had been here for the parliament for nearly four decades. He was a fisheries minister from May 1988, and earlier he was a deputy minister in fisheries. He made a name for himself in one of the year he was in the seventh parliament. Mr. Perra was at Christ King College, Tudela. He served as a theatre manager for 8 years. And he was an active member from UNP from the early stage. And he was a very vocally, a very brave speaker inside throughout the UNP rallies along with the late J.R. Jayawardena. And not only that, he has led several foreign contingent throughout the all over the world, representing Sri Lanka. Mr. Michael Perera led the Sri Lanka delegations to the Asian and Pacific Regional Labour Conference held in Wellington, New Zealand, in March 1978. In January 1983, he led Sri Lanka delegation again the Asian and Pacific Labour Ministry Conference held in Tokyo in Japan. Dear Chairman, I must say, these kind of politicians, these kind of the politicians who has had the caliber, we need these kind of politicians to betterment of the society, who had served almost 4 decades. I entered to the parliament in 1939. He has almost served his entire 40 years inside the parliament. As well as when we figure it out regarding the parliamentary officials, some of them came to me and just spoke to me and said, you have to inform regarding this. This is regarding their welfare. He's a very simple person who has been talking with these officials and looking to their well-being. So a very humble politician. So I must admire his behavior on the small people inside the parliament. Garu Sabhapathumani, Mevani Desapalakyo Pratar Avashya Velavak, Samara Vastavala, we are being criticized as a politicians from the society time to time. Namut Apita Meakari Desapalakyo Tekka, Idri Anabuluana, Mevani Desapal Parishatina Idri Anabuluana, a view to the act. As a member, you are representing the Gampa district. I think it's a great loss for your district, the Gampa, one of the district from the Western Province. So it's a great loss for your entire district. I would like to pay my deep sympathies, Saronas, for the entire family. Etumata etuma balapurutuna akare nimanak etumage agamanukulava etuma levi bhai prarthana karana bohom stuti.